ඊළඟට ගරු ආචාර්ය හර්ෂද දී සිල්වා මැතිතුමා ඔබතුමාට මිනිත්තු 19ක කාලයක්.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මම අහගෙනයි අපේ මිත්‍ර රංජිත් බණ්ඩාර මැතිතුමා කියනවා මේ බස් එකක කතාව. දැන් උපමාව. අපි කිව්වේ මේ ලංකාවේ ආර්ථිකයත් ඉතාමත්ම අමාරු මාර්ගයක තමයි අරගෙන යන්න ඕනේ කියන. හරි කවුරු හරි හිතනවා නම් මේ ගේට්ටුව හරහා බස් එක ගත් එක නිසා ආර්ථිකයක් හදන්න පුළුවන් කියලා අපි කිව්වා කියලා. අද වශයෙන් අපි කනගාටු වෙනවා. එච්චරවත් හිතා ගන්න බැරි කට්ටියද කියලා මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මහා දේශනා කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද ඉදිරිපත් කරලා තියෙන 52 සම්බන්ධයෙන්
රජිත් බණ්ඩාර මැතිතුමා
නඩියක් දෙන්න මේ මං හිතන්නේ මම එහෙම අදහසකින් නෙමෙයි මේ සඳහන් කළේ. මේ එවැනි මේ සරල තර්කයක් තේරුම් ගන්න බැරි තැනක නෑ කියලා ඔබතුමා හොඳටම දන්නවා. මම කිව්වේ අපි මේ එච්චර සැහැල්ලුවට මේ රටේ ආර්ථිකය හැසිරීම පිළිබඳ කාරණා උපමාවකටවත් ගත යුතු නෑ කියන එක. එහෙම නැතුව ඔබතුමාට පෞද්ගලිකව ඔබතුමාගේ දැනුම් පරීක්ෂා කිරීමකට හෝ ඒ ප්‍රකාශය කළ කෙනෙක් පිළිබඳව පෞද්ගලික කාරණා සඳහන් කරේ නෑ. ඒ නිසා කරුණා කරලා ඔබතුමා එක තේරුම් ගන්න. මේ කිව්වේ ඉතාම සරල කාරණයක්. මේ ආර්ථිකය හැසිරීමේ වගකීම ඊට වඩා බරපතලයි.
නියෝජ්‍ය කතානායකතුමනේ, ගරු මහාචාර්යතුමා දන්නවා මේ පාර්ලිමේන්තුවේ අපි පටන් ගත්ත වාරේ ප්‍රථම කතාව කරනකොට මම දිගින් දිගටම පැහැදිලි කරා කාරණාවක්. ඒ තමයි කරුණා කරලා ජාත්‍යන්තර මූල අරමුදුවලට දැන් යන්න, ඕගොල්ලෝ යන පාර වෙනස් කරන්න, මේ ප්‍රශ්නේ දැන් විසඳගන්න. මේ පාර්ලිමේන්තුවේ වාර කීපයක් අපි කිව්වද අපි දැනන් හිටියා එදා ඉඳන් ওই ප්‍රශ්නේ ඔය මහාචාර්යවරු කියන විදිහට අරගෙන යන්න බෑ කියලා. දැන් මෙතන අවිල්ලා අපිට කියන්න එපා මේක සංකීර්ණයි කියලා. අපි සංකීර්ණ බව කලින්ම කිව්වා. ඔබතුමා ඒ වෙලාවේ අපිට සවන් දුන්නේ නැහැ. බලන්න අද බංග්ලාදේශයේ නියෝජ මාධ්‍ය වාර්තාවක් නිකුත් කරලා තියෙනවා ඒගොල්ලන්ට මේ මාසේ අන්තිම වෙනකොට IMF එකෙන් අවශ්‍ය මුදල් ලබා දෙනවා කියලා. බංග්ලාදේශයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ ස්ටාෆ් ලෙවල් එක ඇග්‍රීමන්ට් එක අස්සම් කරේ දැන් සති කිහිපයකට කලින්. ඒ මිනිස්සු වෙලාවට වැඩේ කරා. දැන් ප්‍රශ්න ගොඩක් බැරෑරුම් වෙලා අපිට තේරෙනවා ඒක. නමුත් ඒ නිසා ඒක අපි කියන්නේ අපිට කියන්න එපා අපි මේ ප්‍රශ්න තේරුම් ගත්තේ නෑ හිතන්න කියන්න එපා. අපි මේ සරලව හිතනවා මේ ප්‍රශ්න එහෙම හිතන්න නෑ. ගරු මහාචාර්යතුමා ඔබතුමාටත් මගේ ලොකු ගරුත්වයක් තියෙනවා. ඔබතුමා දන්නවා අපි මේක පැහැදිලි කරා කියලා. ඔබතුමාලා අහපු නැති එකයි ප්‍රශ්නේ. හරි, ඒ කෙසේ වෙතත් මේ ආනයන පාලන පනත සහ මේ විදේශ විනිමය පනත පිළිබඳව අපේ විරුද්ධත්වයක් නැහැ. ඒක ඉස්සරහට කරගෙන යන්න. නමුත් අද ජනාධිපතිතුමා කතාව කරනකොට අවසනාවකට මම මේ සභාගැබේ හිටියේ නැහැ. මොකද පළාත් පාලන මැතිවරණයට අපතම්පත් කරන්න කොළඹ දිසාපති කාර්යාලයට ගිය හින්දා මම වාහනේ ඉඳන් අහගෙන හිටියා එතුමාගේ කතාව. එතුමා කිව්වා ඉන්දියාවයි චීනයයි සමග කරන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් කරන සාකච්ඡා සාර්ථකයි කියලා. හෙට අනිද්දාම ඒ ගිවිසුම් අස්සම් කරන්න පුළුවන් වෙයි කියලා. ඇත්ත වශයෙන්ම එහෙමනම් අපි සතුටු වෙනවා. මේක පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ. ඉන්දියාව සහ චීනය සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයකට ආ යුතුයමයි. ඒකට අවශ්‍ය යම්කිසි සහයෝගයක් විපක්ෂයෙන් ලබා දෙන්න තියෙනවා නම් අපි ඒ සහයෝගය ලබා දෙන සූදානම්. චීන ජ්‍යෙෂ්ඨ නායකයෙක් ඇවිත් ඉන්නවා. අපි කියන්නේ ඒක තමයි. කරුණා කරලා රජය සමග එකඟතාවයකට එන්න. විපක්ෂයත් ඒ සම්බන්ධයෙන් කිසිම විදියකට කකුලෙන් අදින සූදානම් නැහැ. හෙට අනිද්දා ජේසංකර් විදේශ අමාත්‍යතුමා එනවා. අපි මේ සභා කැබේ ඉඳන් කියනවා ජේසංකර් මැතිතුමාටත් කරුණා කරලා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවයකට එන්න. මේක රනිල් වික්‍රමසිංහට ජනාධිපතිතුමාට කරනවාද එහෙමත් නැත්නම් රාජපක්ෂ ආණ්ඩුවට කරනවාද කියන එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. මේක ශ්‍රී ලංකා වේ ජීවත් වෙන මිලියන් 22ක ජනතාව වෙනුවෙන් තමයි මේ ඉල්ලීම කරන්නේ. හැබැයි ඊට පස්සෙම එතුමා කියනවා මේ පඩි ගෙවා ගන්න හැකියාවක් නැහැ, දෙතුන් වාරයකට තමයි පඩිය ගෙවන්නේ කියලා. අද කතා කරපු බොහෝ දෙනා බදු සම්බන්ධයෙන් කතා කරලා කියනවා, සංජිත් සීමලපිටිය මැතිතුමත් කතා කරා, මේ බදු එකතු කර ගන්න ඕනේ, බදු ගෙවන්න ඕනේ, ආදායම් බදු වැඩි වෙලා තියෙනවා, පේයි ටැක්ස් එක 130ක් ගහලා තියෙනවා කියලා. දැන් ඔතුමා මාත් එක්ක අමනාප වෙන්න එපා මේ කතාව කිව්වට. මම සභාගත කරන්න කැමති ආදායම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්තුමා ඉදිරිපත් කරපු රෙගුලාසිය නිර්දේශය දෙසැම්බර් 22 වෙනිදා. මේක තියෙන්නේ quantification of values for non-cash benefits in calculating employment income. ඒ කියන්නේ ගරු නියෝජ කතානායකතුමනි, ඔබතුමා පෞද්ගලික අංශයේ වැඩ කරනවා නම්, ඔබතුමාට නිවාසයක් දීලා තියෙනවා නම්, ඒ නිවාසය මූල්‍ය හැටියට දෙන්නේ නැහැ. ඔබතුමා කුලියට අරන් තියෙනවා නම් නිවාසයක්, ඔබතුමාගේ ආයතනයේ ඒ කුලිය ගෙවනවා නම් ඒ මුළු කුලියම ඔබතුමාට ගෙවන වේතනයේ කොටසක් වෙනවා. ඔබතුමාට ආයතනයේ ගෙවක් දීලා තියෙනවා නම් හරි, එහෙමනම් ඒකේ ඔබතුමා පාවිච්චි කරනවා නම් ඒක තියෙන්නේ කොතනද කියන එක අනුව, සහ ඔබතුමාගේ වේතනයේ ප්‍රමාණය අනුව මූල්‍ය නොවන වරප්‍රසාදයක් හැටියට ඒක ඔබතුමාගේ පඩියට එකතු වෙනවා. එතකොට පාටිය ලක්ෂ දෙකකට වැඩි නම් අවම වශයෙන් රුපියල් 40,000ක්, එහෙමත් නැත්නම් පඩියෙන් 12,000 ගෙවන්න සිද්ධ වෙනවා. පඩියට එකතු වෙනවා, වේතනයට එකතු වෙනවා මූල්‍ය නොවන ප්‍රතිලාභයක් හැදියට. එතකොට ඒ සියලු දෙයට බද්ධ ගෙවන්න සිද්ධ වෙනවා. දැන් ඒක පුද්ගලික අංශයේ වැඩ කරන සියලු දෙනාම දැන් අද ගෙවනවා. එතකොට රජයේ නිලධාරීන් මේට අයත්ද? දේශපාලනඥයන් මේට අයත්ද? මන්ත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය කතානායකතුමා, ඔබතුමා, කතානායකතුමා, අගමැතිතුමා, ජනාධිපතිතුමා අයත්ද? ඔව් අයත්. යම්කිසි මේකේ තියෙනවා ඉංග්‍රීසියෙන් තියෙන්නේ පබ්ලික් ඔෆිස් හෙල් බයන් ඉන්ඩිවිජුව. එතකොට අපි එහෙමනම් මේ රටේ මිනිස්සුන්ට බදු ගෙවනවා කියනවා නම් අපි සියලු දෙනාමත් මේ බද්දට යටත් විය යුතුයි. මේක මම අලුතෙන් කියන දෙයක් නෙමෙයි, මම කියන දෙයක් නෙමෙයි, මේ කියන්නේ මේ නිර්දේශය. ඊළඟට වාහනයක් දෙනවා නම් ඒක මේ CC 1800ට වඩා වැඩි නම් ඒකට මූල්‍ය නොවන ප්‍රතිලාභය කීයද? රුපියල් 35,000යි. රියදුරු කෙනෙක් නම් 10,000ක්. ඊට පස්සේ පෙට්‍රෝල් වලට වෙනම ගෙවන්න ඕන. මේ සියලු දේ පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ සියලුම දෙනාගෙන් මේක අය කර ගන්න ඕන. හරි, මේකේ තව ගොඩක් කාරණා තියෙනවා. මම මේක සභාගත කරනවා. මම මේ කතාව කිව්වේ අපිට කියන්න පුළුවන් ජනතාවට පටි තද කරගන්න. අපිට කියන්න පුළුවන් ජනතාවට අපිට පඩි ගෙවන්න බෑ. පඩි ගෙවන්නේ වාර දෙකකට. එහෙම කොහොමද කරන්නේ? හරි, කරන්න වෙන කරන්නම දැන් නැත්තම් එහෙම කිව්වට අපේ වගකීම තමයි, අපේ යුතුයකම අපි ඉෂ්ට කරන්න ඕන. දැන් එදා දේශීය ආදායම් කොමසාරිස් ජෙනරල්තුමා කිව්වා මෙතන මේසයක් දාලා 225 වෙනාගෙම මේ බදු ලිපිලේකන ලිපිකොණු විවෘත කරනවා කියලා. මම තාම දැක්කේ නෑ එයාව. එම කරොත් හොඳයි. මොකද බොහෝ දෙනාගේ ලිපි තියෙනවා, ලිපිකොණු තියෙනවා. නමුත් කවුරු හරි ලිපිකොණු නැති කට්ටිය ඉන්නවා නම් ඒවා මේ විවෘත කරගන්න කියලා එතුමා ඉල්ලීමක් කරා. ඉතින් මෙතනදී ගරු නියෝජ කතානායකතුමනි, අපි පිළිගන්නවා මහා විශාල ගැටලුවකට අපේ රට මුහුණ දීලා තියෙනවා. දැන් ජනාධිපතිතුමා කිව්වා බෙහෙත් ගන්න සල්ලි නැති කතාවක් තියෙනවා, ඒ නිසා අපි බෙහෙත් වලට සල්ලි දෙනවා. ඊට පස්සේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුවක් තියෙනවා. මේ පාර අතිරික්තයක් තියෙනවා. ඒ නිසා පොහොර ලබා දීපු නිසා ප්‍රශ්නේ විසඳිලා තියෙනවා. වී ගැන කතා කරනකොට වීමිල රුපියල් 100 තියාගන්න වී ටික ආණ්ඩුවෙන් ගන්නවා රුපියල් බිලියන 10ක් එක වෙනුවෙන් වියදම් කරනවා කිලෝ 10 ගානේ මාස දෙකකට පවුලකට දෙනවා කියලා මට පේන්නේ ඡන්දයක් ෂුවර් එකටම එන පාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වගේ වැඩක් කරන්නේ මම දන්නවනේ එතුමාම ඡන්දේ ෂුවර් එකටම එනවා දැන් හාල් බෙදන්න පටන් ගත්තා තව මොනවා හරි බෙදා හෙට අනිද්දා වෙනකොට කමන්නේ ජනතාවට අපි ධනවරම ලබා දෙන්න අවස්ථාව දෙමු එතුමා කිව්වා එකතු වෙන්න කියලා එතුමාට එකතු වෙයි යුත්තේ එකතු වෙ යුතුව තියෙන්නේ ජනවරමක් තියෙන ආණ්ඩුවකට ඉතින් මේ ජනවරමක් තියෙන ආණ්ඩුවක් ලබා ගන්න ස්ටෙප් දෙකක් තියෙනවා පළවෙනි ස්ටෙප් එක තමයි මේ 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 පළාත් පාලන ඡන්දේ ඊළඟට මේ පළාත් පාලන ඡන්දේ එන ප්‍රතිඵලයත් එක්ක ගරු නියෝජ කතානායකතුමනි ජනාධිපතිතුමාට හැකියාවක් තියෙන එන මාසේ මේ පාර්ලිමේන්තුව විසුරුවලා ජනමතය තියෙන ආණ්ඩුවක් මේ රටේ ස්ථාපනය කරන්න ජනතාවට ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දෙන්න. ඊට පස්සේ එතුමා කියනවා නොයෙකුත් මේ ආයතන පිහිටවනවා කියලා ඉතිහාසය පිළිබඳ ආයතනයක් පිහිටවනවා කියලා. හොඳයි ඒක. මම ඇත්ත වශයෙන්ම එතුමාට ඒක ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ රටේ මිනිසුන් ඉතිහාසය අමතක වෙලා. හරි මේ ඉතිහාසය පිළිබඳව පාඩම් ඉගෙන ගන්නවා නම් අපිට පුළුවන් මේ රට පාලනය කරපු පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ ඉඳන් කොහොමද මේ රටේ සෞභාග්‍යයක් ඇත්ත වශයෙන්ම නිර්මාණය කරේ කියලා. කොහොමද පරාක්‍රමබාහු රජුරෝ මියන්මාරේ එදා අලවුන්සීතු රජුරෝත් එක්ක සටන් කරේ කියලා. මොකක්ද ඒකට හේතුව කියලා. ඒත් එක්ක මෙතුමා කියනවා මේ ආර්ථික විද්‍යාව සහ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳවත් ආයතනයක් නිර්මාණය කරනවා කියලා. ඒක හොඳයි. එතකොට ඔය දෙක එකතු කරලා ඉතිහාසය සහ වර්තමානය ගැන බලලා අනාගතයේ කොයි විදිහටද අපි රට සකස් කරගන්න කියන එක මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාටත් ඉගෙන ගන්න අවස්ථාවක් ඒ හරහා ලැබේ. දැන් ගරු නියෝජ කතානායකතුමනි වැඩිපුරම කතා වෙන සිද්ධිය තමයි මේ දවස්වල මේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තියෙන හැකියාව. දැන් සේහන් සේමසිංහ අපේ ඇමතිතුමා කිව්වා ඉන්දියාව සහ චීනයේ ඒ සාකච්ඡා බොහෝ දුරට සාර්ථකයි ජනාධිපතිතුමත් කිව්වා. දැන් මේ ස්ටෑන්ඩඩ් චාටර්ඩ් කියන බැංකුව ජනවාරි මාසේ 10 වෙනිදා වාර්තාවක් මේ නිකුත් කරලා තියෙනවා. ඒ වාර්තාවේ තියෙනවා මේ ණය තිරසාර කර ගැනීම සඳහා ඔවුන් විශ්වාස කරන දේවල් මොනවද කියලා. දැන් මම මේක ඉදිරිපත් කරනවා සභාගත කරනවා මේ මම කියන දෙයක් නෙමෙයි. මේ තියෙන්නේ ලෝකෙ පිළිගත් ප්‍රධාන බැංකුවක් විසින් ඉදිරිපත් කරලා තියෙන පුරෝකථනය. මොකද වෙන්න යන්නේ කියලා ලංකාවේ. ඔවුන් කියනවා දේශීය සහ විදේශීය ණය දෙකම ප්‍රතිව්‍යුහ කරගත කරන්න සිද්ධ වෙනවායි කියලා. මේක කියනවා what will restructuring look like? A comprehensive restructuring including both domestic and external commercial debt is needed in our view. A comprehensive restructuring will likely involve kiyala oun kiyenawa coupon reduction and maturity extension of local currency T bonds and T bills kiyala me kiyanne karu kathanayaka thumane oun ge mate me oun meka idiripat karala thiyena lokayage saha mudalla maatyanse saha maha bankwe danaganeema sadaha
habai
mudalla maatyanse ho maha bank
nitu tunaka kaalayak thiyena obathamata
නිකුත් කරලා නැහැ. ඔවුන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය මොකද්ද කියලා. ගරු සේහන් සේමසිංහ මහත්තුමා බොහෝ විශාල පරිශ්‍රමයක් දරනවා මේ ප්‍රශ්නය විසඳන්න. අපේ එතුමාට අත වශයෙන්ම පුළුවන් තරම් අපිට පුළුවන් විදියට සහයෝගය ලබා දෙනවා. එතුමා හදවතින්ම මේ වැඩේට පෙනී සිටින බව අපිට පේනවා. නමුත් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද්ද? Coupon reduction and maturity extension for LCY T bonds and T bills. ඒ කියන්නේ ගෙවන පොලියත් ඒ ණය කල්පිරණ දිනයක් දෙකම ප්‍රතිව්‍යුහගත කරන්න වෙයි කියලා. කූපන් රිඩක්ෂන් ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරවල. ඊළඟට තියෙනවා කූපන් රිඩක්ෂන් and maturity extension of ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් බොන්ඩ්ස්. ඒකෙත් කියන්නේ ගෙවන පොලිය සහ කල්පිරණ දින පොලිය අඩු කරලා කල්පිරණ දිනේ පස්සක දාන්න කියලා. maturity extensions of bilateral and multilateral debt including central bank swaps. ඒ කියන්නේ මොකද්ද? බහුජාතීය සහ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය ඩොලර් වලින් ගත්ත ණය වල පොලිය අඩු කරලා ගෙවන්න තියෙන පොලිය අඩු කරලා ඒක කල්පිරණ දිනේ පස්සට දාන්න කියලා. ඊළඟට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර නොයෙකුත් විදියට සාකච්ඡා කරලා ඔවුන්ගේ ඒ ගෙවන්න තියෙන ප්‍රමාණය අඩු කරගෙන පොලිය අඩු කරගෙන දීර්ඝ සාකච්ඡාවක් කරන්න වෙයි කියලා කියනවා. එතකොට මෙතනදී මොවුන් අදහස් කරනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියොතින් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද 40%ක විතර ප්‍රමාණයක් මේ දේශීය ණය තියෙන්නේ බැංකුවල. බැංකු තමයි මේ ණය දීලා තියෙන්නේ. එතකොට යම්කිසි විදියකට මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න සිද්ධ වුණොත් ඕන් කියන ආකාරයට බැංකුවල කැපිටල් එක එහෙමත් නැත්නම් ඔවුන්ගේ ප්‍රාග්ධනය පිළිබඳව ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඔවුන් හිතනවා hence we think local debt restructuring will entail converting the current stock of T bills and T bonds into local maturity longer maturity T bonds and cutting the coupon on T bonds by 50% with no principal haircut. We expect similar treatment from Sri Lanka development. මේක ඉතාමත්ම වැදගත්. මොකද මේ ඉදිරිපත් කරලා තියෙන එක මතය. මේ මතය ජාත්‍යන්තරයට ඉදිරිපත් කරලා තියෙන. මේක කියන්නේ දේශීය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර ඒ ගෙවන දින ඒවා කල්පිරණ දින සෑහෙන පස්සට දාන්න වෙයි කියලා. පස්සට දාලා ඒ ලැබෙන පොලියෙන් අපි හිතමු 10%ක් ලැබුණා කියලා. ඒකෙන් 50%ක් ඒ කියන්නේ 5%ක් පමණ අඩු කරගන්න වෙයි කියලා. දැන් ඔවුනේ කියන්නේ වගකීමක් සහිතව. මොකද මේ ණයවල හිමිකරුවෝ තමයි බැංකු. බැංකුවල මුදල් තැන්පත් කරලා තියෙන සාමාන්‍ය ජනතාව. බැංකුවලට අහේනියක් වුණොතින් ඔවුන්ගේ ප්‍රාග්ධනය පිළිබඳව ගැටලුවක් මතුනොතින් සාමාන්‍ය ජනතාවට මේක බලපාන නිසා. ඉතින් ඒ නිසා රජයට වගකීමක් තියෙනවා. මේ ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව විසින් ඉදිරිපත් කරලා තියෙන මතය පිළිබඳව ඔවුන්ගේ මතය ප්‍රකාශ කරන්න. කිසිම මතයක් ප්‍රකාශ කරේ නැත්නම් බොහෝ වෙලාවට නියෝජ්‍ය කතානායකතුමා මේ මතය සමාජගත වෙන්න ඉඩ තියෙනවා. එතකොට නිශ්ශබ්දව සිටීම හරහා ඔබලාගේ ඕනකම මේ මතය සමාජගත කරන්නද, එහෙමත් නැත්නම් මේ මතය පිළිගන්නේ නැහැ කියලා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමද? මං හිතන්නේ ඒක වැදගත්.
කාලය අවසන් වෙනවා.
ඔව් මං විනාඩිය නවත්වනවා. ඉතින් ඒ නිසා මම පුද්ගලිකව මගේ මතය කියන්නම්. අපේ මතය වෙන්නේ මේක ඉතාමත්ම බැරෑරුම් දෙයක්. හරි, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ අවසානම දේ හැටියට තමයි අපි දකින්නේ. වෙන කිසිම කරන්න දෙයක් නැත්නම් තමයි මෙතනට යන්න ඕනේ. මොකද අර කලින් කිව්වා වාගේ බැංකු සහ අර්ථසාධක අරමුදලට අවශ්‍යයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මම ඉවර කරනවා, මේක ධනාත්මක පැත්තකුත් තියෙනවා. යම් කිසි විදියකට මේ ප්‍රතිසංස්කරණය ප්‍රතිව්‍යුහගත කිරීම කරගන්න පුළුවන් වුණොත් රජයට තියෙන විශාලම වියදම වෙන පොලිය මේක කියලා නවත්නවා අඩු කරගන්න පුළුවන්. මොකද අද කොච්චර මෙතන කතා කරත් කොච්චර බදු පොඩ පොඩ වැඩි කරත් විශාලම වියදම වෙන්නේ ට්‍රිලියන 2.2ක් වෙච්ච පොලිය. ඒ ට්‍රිලියන 2.2 ට්‍රිලියන දෙකක්ම තියෙන්නේ දේශීය පොලිය. එතකොට ඇත්ත වශයෙන්ම ගෙවන්න තියෙන වියදම අඩු කරගන්න නම් මේ පොලිය සම්බන්ධයෙන් යම් කිසි තීරණයක් ගන්න වෙනවා. ඉතින් ඒ නිසා ඔබලාගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් මේ ස්ටෑන්ඩඩ් චාටර්ඩ් බැංකුව විසින් ජාත්‍යන්තරයට ඉදිරිපත් කරලා තියෙන ඔවුන්ගේ මතය සමාජගත වෙන්න ඉඩ දෙනවද නැද්ද කියන එක පිළිබඳව ඔබලාගේ මතය කුමක්ද කියලා විමසමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරුවන්ත. මේ ළඟට කරු මහින්ද අමරවීර ඇමතුමා ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තියෙනවා. පොඩ ප්ලේස් කරු මදුරු විතානගේ ඇමතුමා මුලාසනයට.
ගලු ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ඉතාමත් වැදගත් පනත් කීපයක් පිළිබඳව කතා කරන්න අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍යතුමා ආරම්භයේදීම කරුණු ඉදිරිපත් කරා මේ අද පාර්ලිමේන්තුවේ විවාදය පිළිබඳව. ඒකෙදී මේ කෘෂිකාර්මික තත්ත්වය පිළිබඳවත් ඒ අවශ්‍ය නියෝග නිකුත් කරන බව සඳහන් කරා. විශේෂයෙන් බඩඉරුඟු, පෝර, ඒ වගේම සෝයාබෝංචි වගේ මේ කෘෂිකර්මයට අදාළ දේවල්. පළවෙනියටම කියන්න ඕන මේ කෘෂිේෂ්ඨයට අදාළව තියෙන බඩඉරුඟු, සෝයාබෝංචි වගේ අපිට විශාල ප්‍රමාණයක් මෙට්‍රික් ටන් 250,000 විතර අවශ්‍යතාවයක් තිබුණ රටින් ගේන්න. නමුත් අපිට ඒ ප්‍රමාණය ගෙන්න ගන්න පුළුවන් වුණේ නැහැ. ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි ගෙනාවේ. ඒ වුණත් ඒ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ විදියට ගත්තු තීන්දුව නිසා දැන් අපිට ඉදිරියේදී මේ කිරි නිෂ්පාදනය වැඩි කරගන්නත්, ඒ වගේම බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය වැඩි කරගන්නත්, මිලාවම කරගන්නත් මේක හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා දැන්ටමත් බිත්තර මිල වේගෙන් වැඩි වෙමින් ගිහිලා දැන් අනිත් පැත්තට හැරිලා තියෙන මේ සත්ආහාර ක්‍රමානුකූලව ලැබීම නිසා දැන්ට රුපියල් 65ට විතර තිබිච්ච එක දැන් 55 වෙලා තියෙනවා. දැන් වෙනකොට 50ට දක්වා අඩු කරන්න මම දැක්ක ඊයේ රූපවාහිනී එකඟතාවයක් පළ කරා. රුපියල් 45 බැගින් 40 බැගින් ඕ දීලේ කටයුතු කරන්න මම දන්න විදියට අපිට මට වාර්තා කර විදියට අපේ සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අය කියන්නේ එන මාසවල වෙනකොට රුපියල් 40ට ප්‍රමාණයකට වගේ මේ තත්ත්වය ඇති වෙයි කියලා. කෙසේ වෙතත් ඒ අතරේ බිත්තර යම් ප්‍රමාණයක් ආනයනය කරන්නත් සිද්ධ වෙයි. ඒකට හේතුව තමයි මේ අය සමහරලාට හිතුමතේ කටයුතු කරනවා නම් දෙපාර්තමේන්තුව එක්ක එකඟ වෙන්නේ නැත්නම් ඒ වගේ දේවල් කරන එක පිළිබඳව අවධානය යොමු වීම පිළිබඳව අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි VSN පිළිබඳව උදේ ලොකු තර්කයක් ගෙනාවා. අනුර කුමාර සානායක මැතිතුමත් කිව්වා මේ ප්‍රමාණයක් එන්නේ නැහැ කියලා. ඒ වගේම උදේ විපක්ෂ නායකතුමා අද ප්‍රකාශයක් කළා, කිව්වා අස්වැන්නෙන් 120ක් අඩු වෙනවා කියලා. නමුත් ඒවා එතුමාලගේ බලාපොරොත්තු වුණාට එහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. අපිට යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ ඇති වෙච්ච හේතුව පිළිබඳව අපි තොරතුරු හොයලා කියන්නම්. ආවට ගියාට ඒක කියන්න බෑ. මේ හේතුව පෝරද නැත්නම් තෙල්ද නැත්නම් වෙන කාරණයක්ද, පොහොර අඩුකමද වැඩිකමද කාබනික පොහොරද කියන එක පිළිබඳව පරීක්ෂණ මට්ටම ඒ පරීක්ෂණ සියල්ල සිදු කරනවා. හැබැයි අපිට ඕක කියකිය ඉන්නවට වැඩිය මේ වෙලාවේ අවශ්‍යතාවය තියෙන්නේ මේකට ප්‍රතිකාර යොදන එක. ඒ සඳහා මම වහාම උපදෙස් ලබා දුන්න මේක වාර්තා වුණු ගමන් අපේ නිලධාරීන්ට සියලු දෙනාට පළාත් සභා නිලධාරිනුත් ඒකාබද්ධව ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ගොවි ජනතාවත් එක්ක කතා කරලා අවශ්‍ය කටයුතු කරන්න, ඒ වගේම මේ පැතිරීම වළක්වා ගන්න අවශ්‍ය පීවර ගන්න. ඒ සඳහා මූල්‍යමය ගැටලුවක් තියෙනවා නම් ගොවීන්ට ඒකට මැදිහත් වෙන්නත් අපි කටයුතු කරන්න තීන්දුව කරා. ඉතින් අපි මේ වෙලාවේ කියන්න කැමතියි දැන්ටමත් අපි දන්නවා අනිවාර්යයෙන්ම අපිට මේ තත්ත්වෙන් මිදෙන්න පුළුවන් මට්ටමක් නිර්මාණය වෙමින් පවතිනවා. කෙසේ වෙතත් අපි විශ්වාස කරනවා මේ කන්නේ අපිට සැලකිය යුතු වී අස්වැන්නක් එනවා, අතිරිත්ත අස්වැන්නක් එනවා. යල කන්නේ මම කිව්වා හෙක්ටයාර් 312,000ක් වගා කරන්න තිබුණ එක අපිට 600,000 ඉක්මෝල ගෙනියන්න පුළුවන්කම ලැබුණා. අවුරුදු 10කට පස්සේ වැඩිම වගා කරපු යල් කන්නේ බවට ගිය යල් කන්නේ පත් වුණා. ඒකෙ විවිධ තියෙනවා. ඒ වගේම මේ මාස කන්නේ අපිට ඒ தත්ත්වය තවත් වැඩි දියුණු කරගන්න පුළුවන් වෙලා තියෙන විශාල ප්‍රමාණයක් හෙක්ටයාර් 108කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කුඹුරු වගා කරලා තියෙනවා, වගා කරමින් පවතිනවා. එතකොට අනිවාර්යයෙන්ම අපේ අතිරිත අස්වැන්නක් එනවා. එතකොට අනුර කුමාර මැතිතුමා කිව්වේ මේ ඇයි හාල් ගෙනාපු නිසා ප්‍රශ්නේ කියලා. හාල් යම් ප්‍රමාණයක් ගේන්න උනේ අපේ මුල් වෙලා මේ යල් කන්නේ අස්සන්නත් එන්න ඉස්සෙල්ලා ඔබතුමාලට මතකයිද රුපියල් 300ට 500ට වී යනවා කියලා කිව්වා. ඒ වගේම මෝල් කට්ටිය හැංගුවා. සමාලාඩ ගොවි මහතුරුනුත් ගෙවල් වල තියාගෙන හිටියා දුන්නේ නැතුව. ඉතින් තිසම ආරාමේ ගිහලා රුපියල් 200ට වැඩියෙන් වී අරගෙන ආ. ඉතින් ඒ தත්ත්වේ බරපතල වෙනකොට තමයි යම් ප්‍රමාණයක් ගේන්නුනේ. ගේන එක ප්‍රමාණය පිළිබඳව මගෙත් ප්‍රශ්නයක් තිබුණා. මම ඒක දිගටම කිව්වා මේ තරම් ගේන්න ඕනේ නැහැ කියලා. නමුත් දැන් කොහොම වුණත් අපි මේ මාස්ක් ගන්නේ අස්වැන්න මිලදී ගැනීම සහ බෙදා හැරීම තියෙන. ඒකට ඒකට උත්තර තමයි ජනාධිපතිතුමා උදෙත් කිව්වේ ඊ අපි කැබිනට් තීන්දුවක් ගත්තා. මේ වී මිලදී ගැනීම ප්‍රාදේශීය ලේකම්වරු හරහා දිසාපතිවරු හරහා කුඩා මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් වී මිලදී ගැනීමේ කටයුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා රජයේ විදියට. ඒ වගේ මේ වී සහල් බවට පත් කරලා නොමිලේ දෙනවා. දැන් හර්ෂ අපේ මන්ත්‍රමා කිව්වා එතුමා කිව්වා මේ ඡන්දයක් අනිවාර්යෙන් ෂුවර් කිව්වා හාල් බෙදෙන නිසා. එතුමාගේ නායකයානේ ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන දන්න කෙනෙක් විදියට එතුමා කිව්වා අනිවාර්යෙන් ඡන්දයක් එනවලු. උදේ ඉඳගෙන මෙතන විපක්ෂ නායකතුමා කියනවා මෙතන අනිත් නායකයෝ කියන ඡන්දේ කල් දාන්න හදනවායි. ඉතින් මොකද්ද මේ පරස්පරේ? ඉතින් ඒ නිසා මම කියන්නේ ඔබතුමාට තියෙන දැනුම ඔබතුමාගේ විපක්ෂ නායකතුමාට නෑ. ඔබතුමාගේ අනිත් නායකයන්ට නෑ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඔබතුමා හොඳයි. ඔබතුමාට තේරෙනවා යම. ඔබතුමා මේ කතා කර කාරණා බැලුවත් බොහොම ප්‍රායෝගිකව විසඳුම් තියෙන කාරණා පිළිබඳව කිව්වා.
ඔබතුමා මගේ නම කියපු නිසා ඔබතුමා මාරු ඉදිරියේ මාව කොටවන්න දන්නේ. මට ඇතුළේ තියෙන ප්‍රශ්න හොඳටම ඇති ඔබතුමා. තව ප්‍රශ්න දාන්න එපා. කවුරුත් කියන්නේ ඡන්ද දෙන්න කියලා. ඡන්ද අපි ඉල්ලනවා. ඡන්ද දෙන්න. කවුරුත් කියන්නේ නැහැ ඡන්ද කල් දාන්න කියලා. බොහොම ස්තුතියි.
ඔව් එමෙතුමා.
හොඳයි නෑ මං කියුවේදී ඔබතුමාට තේරෙන දේ අනිත් නායකතුමාට තේරෙන නම් හොඳයි කියලා. මොකද එතුමා ඉන්නේ වෙනම ලෝකෙක. එතුමයි ඔබතුමා ප්‍රායෝගිකයි. ඔබතුමාගේ අද කතාවෙත් අපි දැක්කා හොඳ කාරණා කිව්වා. ඔබතුමා සාමාන්‍ය එදා ඉඳලම මේ ප්‍රශ්නය පිළිබඳව දැකලා රට වෙනුවෙන් යම් යම් කාරණාවලට එකඟුණා. නමුත් අනිත් අය එහෙම එකඟතාවයක් නැති කර බව මම දන්න. ඔබතුමාලා කියන සමහර කට්ටිය කිව්වා විදේශවල ඉන්න අයට කිව්වා සල්ලි ඉවන්න එපා කියලා. ඩොලර් මේ රටේ ඉවන්න එපා කියලා කිව්වා. එහෙම කියපු අය ඉන්න අතරේ ඔබතුමා එහෙම කිව්වේ නැහැ. අපි මේ පිළිබඳව ඔබතුමාට ඒ අපේ ගෞරවය තියෙනවා. අපි කියන්නේ ගියා අපි ඡන්ද පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඡන්ද කල් දාන්න කියලා අපි කියන්නේ නැහැ. ඡන්ද තිබුණාම ඒක ප්‍රශ්නයක් නැහැ. මේ වෙලාවේ අපි හැමෝම කිව්වේ මේ බරපතල මූල්‍ය தත්ත්වය. මිනිසුන්ගේ අවශ්‍යතාවය. අද ප්‍රමුඛම අවශ්‍යතාවය මොකද්ද ජනතාවගේ? ඒක පිළිබඳව හැමෝම කල්පනා කරන්න ඕනේ. ඒක ආණ්ඩුවද විරුද්ධ පක්ෂයේද කිය කී ඉන්නවට වැඩිය මිනිසුන්ට මේ වෙලාවේ බේත්‍තික ගන්න ඕන. මිනිසුන්ට මේ වෙලාවේ තෙල් ටික හරියට වෙලාවට මේ වගේම යන්න ඕන. විදුලිය කපන්නේ නැතුව විදුලි බලය ලබා ගන්න ඕන. කෑම බීම ප්‍රශ්නයක් තියෙනවා. ජීවත් වෙන්න අමාරුකම් තියෙනවා. ඒව තමයි ප්‍රමුඛතාවය. අපි කියන්නේ ඒකයි. ඡන්ද කල් දාන නෙමෙයි. හැබැයි මේ කාරණේදී මේ ජනතාවගේ ප්‍රශ්න අමතක කරන්න ඡන්ද ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. ආණ්ඩුව එහෙම කතා කරන්නේ නැහැ. ආණ්ඩුව අපි කියන්නේ නැහැ මේ ඡන්ද කල් දාන්න ඕනේ. එහෙම කතා කියන්නේ නැහැ. ඡන්දයක් තියෙනවා නම් තියෙයි. හැබැයි මේ ජනතාවගේ ප්‍රශ්න ඊළඟට මූලික කරගන්න ඕනේ. මන් දන්න දැන් ඡන්ද එනකොටම ඊළඟට වෙන දේ තමයි බෙදීම් නවත්තන. ඕක හොඳයි. මැතිවරණ කොමසාරිස්තුමා ඒ තීන්දුව දැනටමත් යවලා තියෙනවා. එතකොට මොකද ඒකෙත් තාණිය වෙන්නේ? ඒකෙත් තාණිය රහින්සක මිනිසුන්ට. මම නම් කියන්නේ ඇත්තටම බෙදන්න දෙන්න ඕනේ. තියෙන මිනිසුන්ට මොනවා හරි තියෙන දෙයක් ඔය සල්ලිකාරයෝ ඡන්දෙට ඉල්ලනවා නම් මේ අහිංසක මිනිසුන්ට මොකක් හරි දෙනවා නම් පොතක් හරි දෙනවා නම් හාල් කිලෝ එක හරි දෙනවා නම් මේ වෙලාවේ හොඳයි. ඕක නවත්තන එක නෙමෙයි වැඩේ. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද? ඔය සල්ලි පෝස්ටර් ගහන්නයි ඔව කටවුට් ගහන්නයි ඔව ඩේ කාඩ් දාන්නයි අර රූපවාහිනී වලයි පත්තර වලයි ගුවන් විදුලි වලයි ප්‍රචාරයට කෝටි ගණන් වියදම් කරන්නයි යොදවනවට වැඩිය හොඳයි අහිංසක මිනිසුන්ට අර මුදලක් හදලා මැතිවරණ කොමසාරිස් ළඟ තියලා හරි ඒක බෙදලා දෙන්න පුළුවන් නම් අහිංසක මිනිසුන්ට මේ වෙලාවේ මිනිසුන්ට තියෙන්නේ මේ ඡන්ද ප්‍රශ්නයක් හෝ ඡන්ද යෝන කමක් හෝ කවුරුවත් මොකද මේක ආණ්ඩු පෙළන මැතිවරණයක් නෙවෙයිනේ මිනිසුන්ට ඕනේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් මේ මිනිසුන කන්න සොයා ගැනීම අමාරුවක් තියෙන අපි දන්නේ ඒ නිසා තමයි ජනාධිපතිතුමා කිව්වේ හාල් නොමිලේ දෙමු කියලා. බිලියන 10ක හාල් අරගෙන නොමිලේ මිනිසුන්ට මේක කොටලා දෙමු කිව්වේ ඒක අවබෝධ කරගෙන. ඒ වගේම තවත් කණ්ඩායමකට මූල්‍යමය වශයෙන් මුදල් ආධාරයක් දෙන්න යනවා ඒට අනිත්. ඒකත් මේ කියන්න එපා ඡන්ද නිසා කියලා. ඒවත් නවත්තන්න යන්න ඕනේ නැහැ. ඕනදී හැබැයි ඡන්ද නිසා ඕනනම් ප්‍රමාද කරන්න පුළුවන්. හැබැයි මිනිසුන්ට දෙන්න ඕනේ එක කොටසකට අමාරුයි. මමත් එකඟ නෑ මේ සමෘද්ධිය දීම් මගේ මේ දීමනාවලින් මේ දුප්පත්කම නැති කරන්න ඕන කියලා. හැබැයි යම් පිරිසක් මේ රටේ ඉන්නවා මේ තුන් වේල කන්න බැරි මිනිස්සු කොටසක් ඉන්නවා. ඒ මිනිසුන්ට උදව් කිරීමේ යුතුයකම අපි හැමෝටම දෙන නිසා තමයි මේ වගේ තීන්දුවලට ආවේ. ඒ වගේම අපි මේ දැනට රටක් විදියට ගන්න ඕන තීන්දුව රාශියක් මේ වන විට ගනිමින් යනවා. ඒ තමයි මූලිකවම අපිට කරන්න සිද්ධ වුණේ විදේශ විනිමය මේ රටට ගෙනේනේ. හැම පැත්තෙම කියන්න ගත්තා එවන්න එපා කියලා. හැම විරුද්ධ පක්ෂ ගොඩාක් කට්ටිය කිව්වා එවන්න එපා විදේශ විනිමය මේ රටට කියලා. ඔබතුමා මගේ කතාවෙන් පස්සේ උත්තර කතා කරලා විදේශ විනිමය ගේන්න එපා කියලා කිව්වා මේ 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 රටේ එවන්න එපා කියලා සල්ලි රට ඉන්න කට්ටියට. හැබැයි ඒක සාධාරණද? මේ වෙලාවේ අහිංසක මිනිසුන්ට බේත් ටික ගන්න සල්ලි නැති වෙලාවේ, මේ වෙලාවේ මිනිසුන්ට අත්‍යවශ්‍ය දේවල් ගේන්න සල්ලි නැති වෙලාවේ, තෙල් ටික ගේන්න සල්ලි නැති වෙලාවේ සමහර දේශපාලඥ විරුද්ධ පක්ෂින් අය කිව්වා ඩොලර් එවන්න එපා එකක්වත් කියලා. හැබැයි ඒක ඇහුවේ නැහැ. අද ඒ කතා අහන්නේ නැහැ. විපක්ෂ කියන්නේ දේශපාලන වශයෙන් වාසි ගන්න කියන කතා අහන්නේ නැහැ. ගිය අවුරුද්දට වැඩිය ඩොලර් මිලියන 100 ගාණක් මේ පහුගිය මාසේ වැඩි දැන් එවනවා. එවන්න පටන් ගත්තේ ඒ රටවල් වල මිනිස්සු දන්නවා තමන්ගේ ඥාතීන් තමන්ගේ හිතවතුන් තමයි මේකෙන් දුක් විඳින්නේ කියලා. මේ දේශපාලඥයන්ගේ කීම විරුද්ධ පක්ෂය අහන්නේ නැහැ. ඒ නිසා අද යම් මට්ටමකට රට ස්ථාවර වෙමින් පවතිනවා. සංචාර කර්මාන්තේ සම්පූර්ණ කඩාවැටලා තිබුණේ. එක සංචාරකයෙක් දැක්කේ නැහැ. දැන් ඇවිදිනකොට පාරේ ඇවිදිනකොට සංචාරකයෝ ඉන්නේ ඇඟේ හැපෙන ගානට එනවා. ටික ටික එනවා. මෙන්න මේක ඉඩ දෙන්න ඕන. දැන් ඊයේත් මම දැක්ක මහා අරගලයක් කියලා ඇවිල්ලා මේවා පෙළපාලි යනවා, කඳුළු ගෑස් ගහනවා, වතුර ගහනවා, මේවා බලන් ඉන්න රූපවාහිනී වල එන කට්ටිය. ඉතින් එතකොට මොකද වෙන්නේ? සංචාරක වේදාය වැඩි වෙයිද? ඉතින් ඒකෙන් දුක් විඳින්නේ අපි රටම. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අපි හැමෝටම මේ දුක විඳින්න වෙනවා. ඒ නිසා අපි හැමෝම වගකීමෙන් කටයුතු කරන්න ඕන. මොන පක්ෂේ හිටියත්, මොන දේශපාලනය කරත් පළවෙනියට මේ අහිංසක මිනිස්සු මේ බේත් හොයාගන්න බැරි වෙන මිනිස්සුන්ට බේත් ටික අපි දෙන්න ඕන. ඊයේ කැබිනට් මණ්ඩලයේ අපි මේ පිළිබඳව තීන්දුවක් ගත්තා. අපේ අමාත්‍යාංශ වලින් සල්ලි අඩු කළා හරි ඒ බේත් අත්‍යවශ්‍ය බේත් වලට සල්ලි දෙන්න 1%ක් අපේ ආදායම අපේ වියදම් වලින් අපි බේත් වලට දෙන්න තීන්දුව කරයි. ඒ වගේම අනිත් පැත්තට මිනිසුන්ට අත්‍යවශ්‍ය දේවල් ආහාර ටික ලබා ගන්න මිනිසුන්ට ජීවන වියදම අඩු කරන්න අපි ඒවට සල්ලි දෙන්න ඕන හොයලා. ඒවා දෙන්න නම් අපිට ඩොලර් හොයා ගන්න ඕන. දැන් ඩොලර් එකේ බ්ලැක් මාකට් එකක් නැති වෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේක තිබුණේ රුපියල් 50ක් 60ක් වැඩියෙන් තමයි ඩොලර් එකක් ගන්න උනේ. දැන් ඩොලර් තියෙනවා. සමහර වෙලාවට ආයතන වල තියෙන රුපියල් නැති එක. ඔය දැන් සල්ලි මුද්‍රණය කරන්නේ නැහැ නේ වෙනද තරම්. ඒවට යම් යම් සීමා තියෙන එක හොඳයි. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේ බලන්න ඕන කවුරුත් එකතු වෙලා පටු විදියට දේශපාලන වාසිය ගන්න කොහමද? අපි බලය ලබා ගන්න කොහමද? හැම එකම හැවම කියනවා අපි යාම කරන්නම් කියලා. අපි යාම කරන්නම් නම් කරන විදිය කියන්න ඕනනේ. විපක්ෂ නායකතුමත් කියන්න ඕනේ. එතුමා කරපු විදිය දිහා බැලුවම අපිට සතුටු වෙන්න බෑ. එතුමා අමාත්‍යාංශ පාලනය කරපු විදිය දිහා බැලුවම අපිට සතුටු වෙන්න බෑ. හැබැයි ඒව වැරදි හදාගෙන හරි කරනවා නම් ඒක කියන්න කොහොමද කරන්න කියලා. බලය ලබා ගන්න ඉස්සෙල්ලා මේ වෙලාවේ පළවෙනි දේ බලය ලබාගෙන කරන දෙයට වැඩිය මේ රට මේ ප්‍රපාතයට අනේකින් වළක්ව ගන්න උදව් කරන්න ඕන. කවුරුත් උදව් කරන්න ඕන. එතකොට තමයි ඒ අයට සලකන්නේ ජනතාව. බලන්න පුළුවන් දැන් කවුරුත් ඡන්දෙ ඉල්ලගෙන යනවන් රණ්ඩු වෙවි. දැන් ඔක්කොම ඕන කියලානේ. මම කියන්නම් තරු මූලාසන ආරූඪ මන්ත්‍රමනේ මේ ඡන්ද වැටෙන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. මිනිසුන්ට ඡන්ද එපා වෙලා. දේශපාලඥයෝ ඔක්කොම හැම පක්ෂෙම එපා වෙලා. හැම පක්ෂයක් ගැනම විශ්වාසයක් නැහැ. මොකද ඒ අය දන්නවා මේ ඔක්කොම කුලල් කාගන්නේ බලයේ උදෙසා කියලා. මේක සාමාන්‍යයෙන් තියෙන දේ නෙවෙයි. බලය තියෙන අය රැක ගන්න කතා කරනවා, නැති අය ගන්න කතා කරනවා. ඕකම තමයි දැනුත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඊට එහා යන වැඩපිළිවෙලක් හදන්න ඕන. ඒ වගේම අපේ හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා මේ බදු ගැන කිව්වා මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ ප්‍රශ්නයක් නෑ. අපි කිසිම වෙලාවක අපේ විරුද්ධත්වයක් නෑ. ඔබතුමාගේ මන්ත්‍රීවරු ටික ඔබතුමාලා එකඟ වෙලා පළවෙනියට කරන්නේ කොහොමද කියලා ලියුමක් දෙන්න. ඒ අනුව අපි ඒක බලලා අපිත් ඒකට එකඟයි. මොකද ඒ වගේම දැනටමත් අපි බදු ගෙවනවා. දැන් අපේ වැටුප් වලට එකතු කරලා තියෙනවා. මගේ පස්සේ ඔබතුමා කතා කරන්න.
අතවසම බොහොම හොඳයි. මගේ යෝජනාවක් නෙමෙයි. මම පාර්ලිමේන්තුවේ සභාගත කරා. මේ මෙතුමත් හිටියා, අපේ මදුර විතානගේ මෙතුමත් හිටියා ඒ වෙලාවේ මුදල් කාර්ක සභාවේ. ඒ කොමිෂනර් ජෙනරල් තුමා ආදායම් බදු එකේ ලියලා තියෙනවා චීෆ් ෆයිනන්ෂල් ඔෆිසර්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ නම් ඒ පඩිගෙවන්නේ කවුද? අමාත්‍යාංශ ඔබතුමාගේ ලේකම්තුමාට එවලා ඇති. ඔබතුමාගේ ලේකම්තුමාගේ කාර්යභාරය තමයි ඔබතුමාගේ ඉඳලා සියලු දෙනාගේ, ඊට පස්සේ ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙන සියලු කෝපරේෂන් බෝඩ් ඒවා සියලු දෙනාගේ අර විදියට බදු සකස් කරන එක. ඒක ඔබතුමාගේ කාර්යභාරය නෙමෙයි. අපි ලියුමල් ලියලා දෙන්න ඕනෙත් නැහැ. ඒක තියෙනවා. ඒක ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක තමයි මතුරු මන්ත්‍රීතුමාත් ඉන්න වෙලාවේ කොමිෂන් ජෙනරල් අපිට කිව්වේ.
හර්ෂ මන්ත්‍රීතුමා, අපි දැන්ටමත් ගෙවනවා. දැන් අපේ වැටුපට ගරු මෞලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපේ වැටුප එකතු කරනවා 64,000යි. ඒ වැටුපට එකතු කරනවා තෙල්. තෙල් එකතු කරනවා. ඊළඟට තව තියෙනවා නම් මොනවද රුපියල් 10,000 ඔය දෙනව සංග්‍රහ වියදම් කියලා. ඔය ඔක්කොම එකතු කරලා ඕකෙන් මේ බද්ද අඩු කරනවා. මේ බද්ද අඩු කරලා තමයි අපෙන් එවන්නේ. අපිට ඈ ඔව් රුපියල් 50,000 60,000 විතර අපේ මාසෙකට ඊට වැඩිය අඩු වෙනවා. අපි අඩු වෙලා එවන්නේ. දැනට අපි එහෙම කිසිම අද නෙමෙයි මේ ගිය අවුරුද්ද තුලත් අපේ වැටුපට අපි අනිත් කොහේ නොදුන්නත් අපි ගෙව්වා. මන් දන්නේ ඔබතුමාගෙන් මේ කමන්නේ නැද්ද කියලා. අපි විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයා වෙලා ඉන්න වෙලාවෙත් අපෙන් කැපුවා. අපෙන් කැපුවා. මේක හොයලා බලන්න ඔබතුමාගේ මේ කටයුත්ත අඩුවෙන් වෙනවද කියලා.
ඔව් ඔව් හර්ෂන්.
ඒක පුද්ගලිකව ගන්න එපා. මම කියන්නේ කාගේවත් ඔබෙන් ගන්නවද මගෙන් ගන්නවද
කියන එක නෙමෙයි.
නෑ මමත් අවුරුදු 20 ගානක් තිස්සේ ලංකාවට ආපු තිස්සේ ඉඳන් බදු ගෙවන එක වෙනම කතාවක්. හැබැයි මම කියන්නේ දැන් මේ ත්‍රෙස්සෝල්ට් එක පල්ලෙහාට ගෙනාවනේ. ත්‍රෙස්සෝල්ට් එක පල්ලෙහාට ගෙනාපු නිසා බොහෝ දෙනාට මේක තදට දැනෙනවා. ඉතින් අනිත් මිනිස්සුන්ටත් දැනනකොට සියලුම දෙනාට ඒක දැනෙන්න ඕනේ මේ විදිහට. මේකයි මම කිව්වේ මෙතන පුද්ගලික කාරණා ගේන්න බා. පුද්ගලික කාරණාවක් නෙමෙයි කරු ඇමතුමා. බොහොමයි.
නෑ හරි. මම ඔබතුමාගේ ප්‍රශ්නයක් කියනෝනේ. මං කිව්වේ මම නම් අපි හැමදාම මේ පාර්ලිමේන්තුවට ওই බද්ද හඳුන්වලා දුන්නේ මං කියන්නේ ගිය අවුරුද්ද ඇතුළත. ගිය අවුරුද්ද ඇතුළතත් අපේ වැටුපෙන් කැපුණා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට ඉන්න වෙලාවෙත් අපෙන් කැපුණා. 54,000ක් එදා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට වැටුප තිබුණා. ඒ වැටුපට අර එක එක පොඩි පොඩි දීමනා ටිකක් එකතු වෙනවා. ඒකෙන් 100ට ගාන කපලා තමයි අපිට හම්බෙන්නේ. අදත් හැමදාම අපේ මේ වැටුපෙන් අපේ සියලු දීමනා දැන් තෙල් වලට දෙන එකත් මේකදී ඇතුලේ තියෙන්නේ. ඒකෙනුත් කපනවා. ඒක හොඳයි. ඒක කපලා දෙන්න ඕනේ. අපි කියන්නේ අපි ආදර්ශයක් වෙන්න ඕන ඇමතිවරු මන්ත්‍රීවරු විදියට මේ බදු ගෙවන්න. අපි ඊට අමතර වෙනම අපේ ආදායම් බදුත් අපි ගෙවන්න. මේ හංගන්න දෙයක්වත් නැහැ. හංගන්න ඌමනාවක්වත් නැහැ. දේශපාලඥයෝ ආදර්ශමත් වෙන්න ඕන. ඒ වගේම නිලධාරිනුත් ඒ කටයුත්ත කරන්න ඕන. රටේ අනිත් පෞද්ගලික අංශයට විතරක් නෙමෙයි රාජ්‍ය අංශයත් ඒක කරන්න. ඒ විතරක් නෙමෙයි. දැන් මම දැක්කා හොඳ යෝජනාවක් තව එනවා. දැන් සමහර අය මේ බද්ද උපයන විට බද්ද කියන එක මේ අනිත් පැත්තට ඒ ආයතනෙන් ගෙවන එකක් තියෙනවා. අපි දැක්කා මම කෝප් එකේ ඉන්න කාලේ සමහර ආයතන තියෙනවා උපයන විට බද්ද කපනවා. ඒක ආපහු ඒක දරනවා ඒ ආයතනෙ. මන් දන්න විදිහට විදුලි බල මණ්ඩලයේ වගේ ආයතන වලත් එහෙම තිබුණා. පෙට්‍රෝලියම් වගේ වරාය වගේ ආයතන. දැන් ඒකත් අයින් කරන්න යෝජනාවක් ගෙනල්ලා තිබුණා. මන් දන්න මේකත් සතුටුයි. හැම කෙනෙක්ම බද්දක් නක් කවුරුණත් මේකට යටත් වෙන්න ඕන. ඒ කුමන තරහතිරමක වුණත් දේශපාලඥ විදියට අපි මේ තත්ත්වෙන් කොහොමටවත් මග අරින සූදානමක් නැහැ. අපි බදු ගෙවන්න ඕන. බදු ගෙවුවොත් තමයි රටේ ජනතාවට මේ අවශ්‍ය පහසුකම් ටික දෙන්නේ. ඒ වගේ මේ බද්ද අමාරුයි කියලා අපි හැමෝම දන්නවා. මේ ගහන බද්ද කාටවත් හොඳ වෙන්නේ නැහැ. මේක කොම්පැනි වලටද ඒ වගේ පෞද්ගලික ව්‍යාපාර කරන අයටද රජයේ සේවකයොන්ටද මේ අපි හැමෝටම බල මේ මේ බලපෑමක් තියෙනවා. මේ පේයින් ටැක්ස් එකේම සමහරලාට වෘත්තිකයන්ට මේකෙන් බලපෑමක් තියෙනවා. මම දැක්කේ අය මුදල් රාජ්‍ය අමාත්‍යතුමාලත් හම් වෙලා යම් යම් සාකච්ඡාවට කීපයක් අරගෙන ගියා. මේ පේයින් ටැක්ස් එකේම ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒක බලපෑමක් තියෙනවා හැමෝට. හැබැයි අපි ඒක කරන්න ඕනේ මේ වෙලාවේ.
ගරු ඇමතුමා බුදුහාරි විනාඩි දෙකක කාලයක් තිබේ.
මේ වෙලාවේ ඒක නවත්තන්න හොඳ නැහැ. ඒක කවුරුත් මේක දීලා. හැබැයි අපේ රට යම් මට්ටමකට හොඳ තත්යකට එනකොට මේව අඩු කරගන්න පුළුවන්. මේ බද්ද වැඩි. ඒක වැඩි වුණා කියලා ඒක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි කාගෙනුත් අය කරගෙන රට යම් මට්ටමකට එනකොට මේක ඊළඟට තියෙන මන් දන්න විදියට ජනාධිපතිතුමා අපිට කැබිනට් එකේ කියපු විදියටත් දැන් ඊළඟට තියෙන්නේ බදු අඩු කිරීම. දැන් වැඩි කිරීම ඉහළට ගිහිල්ලා අඩු කිරීමට එනවා. යම් මට්ටමකට ආර්ථිකය හරි ගියා. ඒකට තව මාස කීපයක් ඇයි. ඒ වගේම තමයි විදුලි බිලේ තත්ත්වය පිළිබඳව එතුමා කිව්වේ මෙතනින් වැඩි වෙලා ඊළඟට අඩු වීම වලට එන්න ඕන. රටේ මිනිසුන්ට අමාරු බව නොදන්න කිසි කෙනෙක් නැහැ. මේ රටේ ජනාධිපතිතුමාත් දන්නවා, කැබිනට් මණ්ඩලයත් දන්නවා, මේ පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු දන්නවා, මේ අපි හැමෝම ගෙවල් වල යන කට්ටිය, අපි ගමේ මිනිස්සු එක්ක ඉන්න කට්ටිය, අපි දන්නවා බද්ද වැඩි කියලා ඒ අය කියනවා. ඒ වගේම අනිත් අයට තියෙනවා ජීවත් වීම පිළිබඳව අරුමුදයක් තියෙනවා. ඒ අයට ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඉතින් මේක නොදන්න කෙනෙක් නැහැ. කඩේට වෙනද ගිහිල්ලා ගේන්න බඩු ගේන ටික ගේන්න බෑ අද ඒ සල්ලි වලින්. හැබැයි මුලින් වැඩි වෙලා දැන් ටික ටික අඩු වෙමින් යනවා. අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕන.
ඒකට උනන්දු කරන්න මේ වෙලාවේ කරන්න ඕනේ ඒකයි මං කියන්නේ සියලු පක්ෂ එකතු වෙලා අපි කියමු අපේ ගම්වල මිනිස්සුන්ට නිෂ්පාදන වැඩි කරන්න කියලා මොනවා හරි රටින් මේක රටින් සරුංගලෙත් ගෙනාපු රටක්නේ මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි අපි සරුංගලෙත් ගෙනාවා හඳුන් කූරත් ගෙනාවා පාන්තිරෙත් ගෙනාවා ඔක්කොම ගෙනාපු රටක් ප්ලාස්ටික් වලින් මේ රට පුරවලා තියෙන පිටරටින් ගෙනල් ලංකාවේ හදාපු නෙමෙයි වෙසක් කූඩුත් ගෙනාවා අර බකට් ලාම්පුවත් ගෙනාවේ රටින් මේවා අපි පොඩි කාලේ උණ පතුරු අරගෙන ඒ නූල් අරගෙන බැඳලා එහෙම කරේ සරුංගල් හැදුවේ එහෙමයි අන්තිමට අපේ කොච්චර අපි සුපිරි වෙන්න ගියාද කිව්වොත් මේ ඔක්කොම අපි රටින් ගෙනා දැන් ඒව නවත්තගෙන තියෙනවා දැන් ක්‍රමානුකූලව ඒව අඩු කරගෙන යනවා හැමදේම කන්න තියෙන ඔක්කොම රටින් ගෙනා අපි මේ අඩු කරගෙන යනවා තවත් මම කිව්වා හාල් ගේන්න ඕනේ නැහැ මේ රටට මෙතන හාල් ගේන්න මෙතනින් පස්සේ කිසිම අවශ්‍යතාවයක් නැහැ මහා ව්‍යසනයක් ඇති උනේ නැත්නම් අපිට අවශ්‍ය හාල් ටික තියෙනවා අපි ඊළඟට
ඉලක්ක ගන්න මොකද්ද ඔබතුමා කාලය අවසානයි
බඩිනු ටික අපේ රටේ හදාගන්න මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය මිරිස් ටික හදාගන්න මිරිස් මෙට්‍රික් ටන් 55000ක් අපිට ඕන 50000කට වැඩි රටින් ගේන්න මේක හදාගන්න පුළුවන් මේ රටේ මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන්නේ අන්නේ සඳහා තමයි සියලු දෙනා අපිට අවශ්‍ය දේ අපේ රටේ නිෂ්පාදනය කරගන්න ආහාර ටික ද අනිත් දේවල් නිෂ්පාදනය කරගන්න පක්ෂපාත ભેදයෙන් තොරව කටයුතු කරන්නේ නැතු ඒ ભેදයෙන් කටයුතු නොකර මේ සාමූහිකව මේ කටයුත්තට ධෛර්යමත් දෙන්න කියන ඉල්ලීම කරමින් මාණින ස්තුතියි
බොහොම ස්තුතියි එමතුමා ඔව් මන්තුමා
අපේ එමතුමාගේ කුෂිකර්ම එමතුමා කුෂිකර්ම එමතුමනි ඔබතුමා කියනවා අපිට ඩොලරස් නෑ රුපිස් නෑ කියලා. ඊටාම කනගාටුවක් එමතුමා ඔබතුමා 70%ක් පොහොර දීලා තියෙනවා ගංගොල එන ගොයි මාතෘට. ඒකට ඔබතුමාට ස්තුතියි.
මන්තුමා වෙලාව
විනාඩියක් විනාඩියක් ඒ වගේම 30%ක් ඔබතුමා දෙනවා එමතුමා රටේ විනාශ වෙච්චි කාබොනික කියලා රටේ තියෙන ජරාව ඔක්කොම එකතු කරලා ගංගොල ගිහිලා ආපහු ජරාව නේ එමතුමා දෙන්නේ. එයි ඔබතුමා මේ 30%ක් සල්ලි නේ කියෙදිත් මේ ජරාව දෙන්නේ. වහාම කරුණා කරලා මේ කාබනික පොර දෙන එක නවත්තන්න එමෙතුමා.
ඔවනුට මන්ත්‍රීතුමනි කාබනික පොර දෙන එකෙන් අපේ අමාත්‍යාංශය අපි කටයුත්ත කරන්නේ නැහැ. අපි ඒක කියලා තියෙන්නේ මොකද මේක මේ සම්පූර්ණ කාර්යභාරය අපි දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන ගොවි සම්මේලන නියෝජිතයෝ 3 දෙනෙක් ඉන්න කමිටුවට බාර දීලා තියෙනවා. ඒගොල්ල තමයි කාබනික පොර පාවිච්චි කරනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ. ඒගොල්ල කියනවා නම් කාබනික පොර පාවිච්චි කරන්නේ නැහැ කියලා. ගොවි අස්සම් කරන්නේ නැත්නම් අපි මේ කාබනික පොර දෙන්නේ නැහැ. මම පිළිගන්නවා පහුගිය කාලේ දීපු පොර පිළිබඳව යම් යම් ගැටලු ඇති වුණා. මේ වතාවෙත් එහෙම ඇති වුණු තැනක් තියෙන අපි ඒකට මැදිහත් වෙනවා විතරයි. විතරක් නෙවෙයි ඒකට පියවර ගන්නවා. ඒ වගේම කිසිම කෙනෙකුට අපි කියලා දෙනවා ගොවි මහත්මයා අකමැත්තෙන් කිසිම පොහොරක් දෙන්න එපා කියලා ඒ පොහොර නොගත්තු අයට අපි බලනවා ඒ වෙනුවෙන් යම් මූල්‍යමය අවස්ථාවක් දෙන්න. ඒ නිසා බලහත්කාරයෙන් දෙන්නේ නැහැ. ගොවි සංවිධානත් එකතු වෙලා දිසාපතිවරයාත් ඇතුළු නිලධාරීන්ගේ කමිටුවකින් තමයි ගන්නවද නැද්ද කියන තීන්දුවත් මිලපීන් තීන්දුවත් ප්‍රමිතිය පිළිබඳවත් කටයුතු කරන්නේ.
බොහොම සුදෙක් මීළඟට ගරු චාල්ස් නිර්මල නාන්දර මහත්මයා විනාඩි 10ක කාලයක්
තියෙනවා. නන්රි තලමදාංගන උරුපිනවර්ගලේ கௌரவ விவசாய அமைச்சர் மஹிந்த அமரவீர் அவர்கள் இந்த நெல் கொள்வனவு தொடர்பாக ஒரு சில கருத்துக்களை கூறியிருந்தார். கௌரவ அமைச்சர் அவர்களே, அந்த நெல் கொள்வனவு என்பது இன்று விவசாயிகளுக்கு மிகப்பெரிய ஏமாற்றமாக இருக்கிறது. குறிப்பாக பிஎம்பி கடந்த காலங்களில் 9,100 ரூபாய்க்கு அதாவது 130 ரூபாய்க்கு ஒரு கிலோ நெற்களை கொள்வனவு செய்து ஒரு மூடை 9,100 ரூபாய்க்கு கொள்வனவு செய்திருந்தார்கள். ஆனால் அதை தொடர முடியாமல் அப்படி தொடர்ச்சியாக கைவிட்டு விட்டார்கள். கைவிட்டதன் பிற்பாடு பல தடவை நாங்கள் ஜனாதிபதியிடமும் உங்களிடமும் கோரிக்கை விட்டிருந்தோம். பிஎம்பியால் நெல் கொள்வனவு செய்வதற்கு பணம் இல்லை என்று நீங்கள் கூறினீர்கள். ஆனால் தற்பொழுது அங்கு மன்னார் மாவட்டத்தை பொறுத்தவரையில் மன்னார் மாவட்டத்தில் 55,000 ஏக்கருக்கு மேற்பட்ட நிலங்கள் நெல் பயிரிடப்பட்டிருக்கிறது. அதை அறுவடை காலம் சிலது ஆரம்பிக்கப்பட்டிருக்கிறது. இன்னொரு 10 நாட்களில் முழுமையான அறுவடை காலம் ஆரம்பிக்கப்பட இருக்கிறது. தற்பொழுது மன்னார் மாவட்டத்திலுடைய நெல்லினுடைய விலை 85 ரூபாவாகத்தான் இருக்கிறது. 6,000 ரூபாய்க்குத்தான் தற்பொழுது கொள்வனவு செய்கிறார்கள். இன்னும் நெல் பெரும்பவத்தில் வெட்டுவதற்கு முன்பாக இப்போ பெரும்பவத்தில் வெட்ட தொடங்கினால் அது 5,000-5,500 ரூபாவாக குறைகிறதுக்கு வாய்ப்பு இருக்கிறது. ஆகவே நீங்கள் கூறியிருந்த நெல் கொள்வனவு என்பது பிரதேச செயலாளரோடு அரசாங்க அதிபரோடு இணைந்து நெல் கொள்வனவு செய்து உள்ளூர் மில்களின் ஊடாக அதை விநியோகிக்கதாக நீங்கள் கூறியிருந்தீர்கள். கௌரவ அமைச்சர் அவர்களை அது என்னுடைய கருத்துப்படி அது விவசாயிகளுக்கு எந்த நன்மையும் சேராது என்பது என்னுடைய கருத்து. ஏனென்றால் பிஎம்பி முழுமையாக நெல் கொள்வனவு செய்ய வேண்டும். ஒரு என்ன விலையில் தற்பொழுது பிஎம்பி நெல் கொள்வனை செய்ய இருக்கிறது என்பதை தயவு செய்து சொல்ல முடியுமா என்பதை நான் கௌரவ அமைச்சரிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஏனென்றால் பிஎம்பி நெல் கொள்வனை செய்யாவிட்டால் இந்த பிரதேசம் ஊடாக அரசாங்க அதிபர் ஊடாக கொள்வனவு செய்து உள்ளூர் நெல் மில்களின் ஊடாக அதை விநியோகிப்பது என்பது நடைமுறைக்கு எவ்வளவு பொருந்தும் என்பது மிகவும் கேள்விக்குறியாக இருக்கிறது. ஆகவே இந்த விவசாயிகள் வந்து மிக சிரமத்தில், பசலை பிரச்சனை, நாட்டினுடைய பொருளாதார நெருக்கடி, போக்குவரத்து பிரச்சனை, இதோட பல நெருக்கடியின் மத்தியில் அவர்கள் இந்த விவசாயத்தை செய்து 3 மாதங்கள் முழுமையாக கஷ்டப்பட்டு தற்பொழுது அதை விற்க முடியாத ஒரு சூழ்நிலை இருக்கிறது. ஆனால் நாட்டில் பல இடங்களில் அரிசியினுடைய விலை 10 ரூபா 15 ரூபா தான் குறைந்திருக்கிறது. நெல்லினுடைய விலை 3500 ரூபா ஒரு மூடைக்கு குறைந்திருக்கிறது. ஆனால் ஒரு கிலோ அரிசியினுடைய விலை 10 ரூபாகத்தான் குறைந்திருக்கிறதாகவே இந்த நெல்லினுடைய விலையும் அரிசியினுடைய விலையும் என்பது மிகவும் ஒரு வித்தியாசமான முறையில் இருக்கிறது. ஆகவே இந்த விவசாயிகளுடைய நன்மை கருதி அரசாங்கம் ஒரு பிஎம்பி ஊடாக நெல்களை கொள்வனை செய்ய வேண்டும். அப்படி நெல்களை பிஎம்பி கொள்வனவு செய்யாவிட்டால் அது அரிசி மொத்த வியாபாரிகளுக்கு அரசாங்கம் விவசாயிகளுடைய இரத்தத்தை அவர்களுக்கு லாபமாக கொடுப்பதுதான் அதனுடைய கருத்தாக இருக்கும். பிஎம்பி நெல் கொள்வனை செய்யாவிட்டால் விவசாயிகள் மிகப்பெரிய ஏமாற்றத்தையும் பாதிப்பையும் சந்திப்பார்கள் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. அதைவிட தற்பொழுது நெற்களில் ஒருவித நோய் ஏற்பட்டிருக்கிறது. அந்த நோய் இலங்கையில் இருக்கின்ற சகல மாவட்டங்களிலும் அந்த நெல்லில் ஒரு பழுப்பு தன்மை, ஒரு மஞ்சள் தன்மையான புதுவித நோய் ஒன்று ஏற்பட்டிருக்கிறது. அதை கண்டுபிடிக்க முடியாமல் விவசாய திணைக்களம் இருக்கிறதாக நான் அறிந்திருக்கேன். ஆராய்ச்சி செய்து கொண்டிருக்கேன். ஏன் இந்த இப்படி வந்தது, இது நோயா அல்லது இது பசலையில் ஏற்பட்ட தாக்கமா என்பது தொடர்பாக ஆராய்ந்து கொண்டிருக்கிறார். ஆகவே இந்த விடயத்தை நீங்கள் குறிப்பாக கவனத்தில் எடுக்க வேண்டும். ஏனென்றால் விவசாயிகள் இன்று என்னை பொறுத்தவரையில் மன்னார் மாவட்டத்தில் உற்பத்தி செய்யப்படுகின்ற நெல் அதிகமாக புலனறுவை மாவட்டத்துக்குத்தான் நெற்களாக கொண்டு செல்லப்படுகிறது. புலனறுவை மாவட்டத்துக்கு நெற்களாக கொண்டு செய்யப்பட்டு அங்கு அரிசி ஆலைகளில் அரிசியாக்கப்பட்டு மீண்டும் அது மன்னார் மாவட்டத்துக்குத்தான் அரிசியாக வருகிறது. தற்பொழுது டீசலுடைய எரிபொருளுடைய விலையின் காரணமாக போக்குவரத்திற்கு பெரிய தொகை பணங்கள் செலவிடப்படுகிறது. அந்த பெரிய தொகை பணங்கள் செலவிடப்படுகிறதன் காரணமாக அரிசியினுடைய விலையும் நெல்லினுடைய விலையும் பாரிய வித்தியாசத்தில் இருக்கிறது. ஆகவே பிஎம்பி அந்த நெல்லை கொள்வனவு செய்து உள்ளூர் கொள்வனவு அவர்கள் செய்ய வேண்டும். பிரதேச செயலகம் அரசாங்க அதிபர் ஊடாக கொள்வனவு செய்வது என்பது மிகவும் சாத்தியப்பாடற்ற தன்மை என்பதை நான் மீண்டும் கூறுகிறேன். பிஎம்பி கொள்வனவு செய்து உள்ளூர் மில்களின் ஊடாக, உள்ளூர் இருக்கின்ற மில்களின் ஊடாக அதை அரிசியாக்கி அந்தந்த மாவட்டத்தில் இருக்கின்ற வியாபாரிகளுக்கு, சதோசா போன்ற அரசு நிறுவனங்களுக்கு அதை வழங்குவதற்கு ஏற்பாடு செய்ய வேண்டும். அப்படி செய்யாவிட்டால் விவசாயிகள் மிகப்பெரிய பாதிப்பை சந்திப்பார்கள். இப்படியான சூழ்நிலையில் விவசாயிகள் கஷ்டப்பட்டு விவசாயம் செய்து நெல்கொடிய விலைகள் குறைந்திருக்கின்ற நேரத்தில் அரசாங்கம் நெல் இறக்குமதி செய்திருக்கிறது, மன்னிக்கவும் அரிசியை இறக்குமதி செய்திருக்கிறது. அரிசி இறக்குமதி செய்வது நீங்கள் கூறுகிற விடயம், உணவு தட்டுப்பாடு ஏற்பட்டால் அதை நிவர்த்தி செய்வதற்காக இறக்குமதி செய்ததாக நீங்கள் கூறுகிறீர்கள். ஏன் எங்களுடைய விவசாய நாடு, எங்களுடைய விவசாயத்தில் சகலவிதமான வளங்களையும் செய்து கொடுத்தால் அந்த நம்பிக்கையற்ற தன்மை ஏற்படுவதற்கு வாய்ப்புகள் குறைவு. எங்களுடைய விவசாயிகளுக்கு ஏற்பட்ட வளங்களை அரசாங்கம் பெற்றுக் கொடுப்பேயானால் அந்த விவசாயிகள் ஊடாக நம்பிக்கையாக ஒவ்வொரு வாரம் நெல் உற்பத்திகின்ற நெல்லை மக்களுடைய உணவுக்காக பயன்படுத்த முடியும். ஏன் எங்களுடைய நெல்லை சரியான முறையில் இலங்கையில் உற்பத்தி செய்வதற்கு அரசாங்கம் செய்து கொடுத்தால் அரிசியை ஏற்றுமதி செய்யக்கூடிய ஒரு நாடுகளின் பட்டியலில் இலங்கை வரக்கூடிய சகல வளங்களும் நிறைந்த நாடுதான் இலங்கை என்பதை கௌரவ அமைச்சர் புரிந்திருப்பீர்கள். ஆனால் கடந்த காலங்களில் நடைமுறையில் இருந்த விடயங்களை மாற்றுவதென்பது அமைச்சருக்கும் ஜனாதிபதிக்கும் கடினமாக இருக்கும். கடந்த காலங்களில் நடந்த நடைமுறைகள், ஒரு நீண்ட பொருளாதார கொள்கை இல்லாத காரணத்தினால் ஒவ்வொரு ஆட்சியாளர்களும் அந்தந்த அரசாங்கங்களை தக்க வைப்பதற்காக எடுக்கின்ற தவறான முடிவுகளால் நாட்டினுடைய நிலை இப்படி ஆகியிருக்கிறது. ஆகவே விவசாயிகளை பொறுத்தவரையில் மிகவும் ஏமாற்றம் அடைந்திருக்கிறார்கள். நீங்கள் இந்த நெல் கொள்வ விடயத்தில் நீங்கள் ஜனாதிபதியுடன் கதைத்து இந்த நெல் கொள்வனவை பிஎம்பி கொள்வனவு செய்ய வேண்டும் என்று விவசாயிகள் சார்பாக நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.